सदतीव जन्मभूमि अंकदीप विजयभूमि मे अपे उदारभु मातृभूमि यै मातृभूमि यै
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8යි 15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. නිරෝෂි, අපි ජීවිතය ගැන කතා කරපුවාම හරිම අස්තිරයි නේද? මොකද අපි මේ ඉන්න විදිහට නෙමෙයි අපිට ඊළඟ තප්පරය ගෙවෙන්න හම්බෙන්නේ. අද උදෑසන වෙද්දී හොඳින් ඉන්න පිරිසකට හවස් වෙද්දී ජීවිතේ නැති වෙන්න පුළුවන් ඉඩකඩ බොහොම වැඩි. ඒ වගේම තමයි තමන්ගේ නෑදෑ හිතමිතුරන් නැති වෙනවා, අසල්වාසීන් නැති වෙනවා. ඒ වගේම තමයි තමන් දුක් මහන්සීන් හම්බ කරගත්ත තමන්ගේ දේපල ව්‍යාපාර තමන්ගේ මහන්සීන් හම්බ කරගත්ත තමන්ගේ නිවාස තමන් ගොඩනගාගත්ත නිවාස නැති වෙනවා තමන්ගේ ඇස් ඉස්සරහා. ඉතින් මේ හැමදේම හරිම දුකින් තමයි කෙනෙකුට දරා ගන්න සිද්ධ වෙන්නේ. අපේ මව්බිමේ පසුගිය දිනවල අසන්නට ලැබුණේ දකින්නට ලැබුණේ මෙන්න මේ වගේ දේවල්. දික්වා සුලිගුණාටුවේ බලපෑමත් එක්ක ශ්‍රී ලංකාවට ඇදහැළුණු මහා වර්ෂාව නිසා ඇති වූ ජීවිත හානි, දේපල හානි අති විශාලයි. හරිහැටි නිින්දක් නොමැති රාත්‍රීන් තමයි අපේ රටේ ආදරණීය ජනතාවට ගත කරන්න සිදු වුණේ පසුගිය දවස් කිහිපය තුළ. පවතින මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා මියගිය සංඛ්‍යාව 150කටත් අධික සංඛ්‍යාවක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටින්නේ.
ඔව් කමිල, අපි ලංකාවෙන් පිටත සැතපුම් දහස් ගණනක් ඈතින් හිටියත් අපේ රටේ මේ ඇතිවුණු තත්ත්වය පිළිබඳව අපි ගොඩාක් කනගාටුවෙන් තමයි ඉන්නේ. මොකද ඒ නැති වුණේ අපේම සහෝදර ජනතාව. ඒ වගේම ඒ විනාශ වුණේ අපේ සහෝදර ජනතාවගේ දේපල. ඉතින් රටක් විදිහට ඇත්තටම මීට වඩා ව්‍යවසනාකාරී තත්ත්වයන් වලට අපි මුහුණ දීලා තියෙනවා. මං හිතන්නේ කොවිඩ් වසංගතය, ඒ වගේම සුනාමි ව්‍යවසනාකාරී තත්ත්වය, මේ පිළිබඳව අපි හැම වෙලාවෙදීම මුහුණ දුන්නා. හැබැයි ඒ මුහුණ දීලා ඒ ප්‍රශ්නෙන් අපි ගොඩ ආවා. ඒක අපි හැම කෙනෙක්ම දන්න කතාවක් නේ කමිල. මෙතනදී තවත් කොට්ටාශයක් ඉන්නවා කමිල අපිට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන ප්‍රශංසනීය විදිහට. ලාංකිකයන් විදිහට අපි කරදරයකදී එකට එකමුතු වෙන ජාතියක්. මේ අවස්ථාවේදීත් අපි ඒක බොහොම හොඳින් දැක්කා. හැම කෙනෙක්ම තමන්ට දිය හැකි පුංචි දෙයක් හරි විපතට පතුරායට ලබා දුන්නා.
ඒ වගේම සුවවීරුවන් සහ රණවීරුවන් ගැනත් අපි මතක් කරන්න ඕන නිරෝෂි. මේ විපතට පත්වුවන් මුදා ගන්න රණවීරුවන් තම ජීවිතය පවා පරදුවට තබා ක්‍රියා කරනවා අපි දුටුවා. ඒ වගේම අනතුරට පත්වුවන් සුව කිරීම සඳහා රෝවල්වල සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු හැම කෙනෙක්ම දැක්වූ ඒ කැප කිරීම අපි අගය කරනවා. ඔබ කිව්වා වගේ අපේ උදව් අවැසි පිරිසකට අවශ්‍ය කරන දේවල් ලබා දීලා උදව් ලබා දෙන බොහොම පිරිසක් අපි දැක්කා, කිසිම වයස් ભેදයකින්, ಜಾති ආගම් ભેදයකින් තොරව. ඒ වගේම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් විවිධ සංවිධාන සංගම් මගින් ආධාර ලබා දුන්නා අපි දැක්කා. විශේෂයෙන් අපි ජීවත් වෙන නව ශ්‍රී ලාංකේදීද එවැනි දේවල් සිදු වෙමින් පවතිනවා. එක්සත් ශ්‍රී ලංකා සංගමය ඒ කාර්යය කිරීමට මූලිකත්වයකින් කටයුතු කරනවා. අපි වහගෙන ඉන්න ඔබටත් යම් ආධාරයක් මුදලක් ලබා දෙන්න අවශ්‍ය නම් එක්සත් ශ්‍රී ලංකා සංගමය හරහා ඉතාමත් විශ්වාසනීය ආකාරයෙන් එය ඔබට සිදු කළ හැකි. ඔබ ඒ සඳහා උස්ලා ඕක්ලන්ඩ් බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම මගින් එය සිදු කළ හැකි. මම ඔබට සඳහන් කරන්නම් බැංකු ගිණුම් අංකය 1231.21.2.1.7.6.4.9.2. බැංකු ගිණුමේ නම උස්ලා ඕක්ලන්ඩ්. ඒ රෙෆරන්ස් කියන තැන ඔබේ නම සහ SL ඩොනේෂන් යන්න සඳහන් කරන්න. මේ වෙලාවේදී අපි අපිම තමයි අපිට උදව් කරගත යුත්තේ. ඒ විදිහට උදව් කරගත්තොත් අනිවාර්යෙන්ම මේ අභියෝගයත් ජය ගන්න අපිට තව කෙටි කාලයකදී අනිවාර්යෙන්ම පුළුවන් වේවි.
පොළවෙන් වැහි බිඳුවහසෙන්
අපේ රට අමාරු කාල ජයගත්ත ජයගනිමින් ඉන්න මේ අපේම මව්බිම රටක් විදියට අපි ඉදිරියටත් අපේ හීන බලාපොරොත්තු අත්හරින්නේ නැතුව මේ වගේම ඉදිරියටම යමු.
නිරෝෂි, පසුගිය සෙනසුරාදා දිනේ මට ආරාධනාවක් ලැබුණා අපූරු කටයුත්තකට සහභාගි වෙන්න. අපේ රටේ දක්ෂ තරුණයෙකුගේ පරේෂණාත්මක සංගීත ප්‍රසංගයක් තිබුණා. ඔහුගේ දක්ෂතාවය කෙතරම් අනගිබවනීයද කියනවා නම් මට ඒ සංගීත සන්ධ්‍යාව දැනුනේ ඔහුගේ වාදනයත් සමග වෙනමම ලෝකයක ජීවත් වෙනවා කියලා ඒ පැය කිහිපය තුල. ඉතින් ඒ දක්ෂ සංගීත වේදියාව, දක්ෂ වාදන ශිල්පියව අපේ ජන්මභූමි වැඩසටහනට අද අපි සම්බන්ධ කරගන්නවා. අමරදේව මහත්මයා, නන්දා මාලිනී මහත්මිය, සනත් නන්දසිරි මහත්මා වැනි අපේ රටේ සංගීත ශ්‍රේෂ්ඨයේ දැවැන්ත චරිත බිහිවුණු යුගයක් තිබුණා. ඒ යුගයෙන් පසු ඉදිරි එවැනි පරම්පරාවක් අපේ රටේ බිහි වෙනවා කියලා අපිට කියන්න පුළුවන් මේ වගේ තරුණයින්ගේ දක්ෂතා දුටුවාම. ඉතින් ඒ තරුණයා, ඒ දක්ෂයා තමයි ශාස්ත්‍රපති සංගීත නිපුන් මధుර ගුණවර්ධන. ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා අපේ වැඩසටහනට.
ආයුබෝවන් කමිලේ.
අපේ කතාබහේ ආරම්භයත් එක්ක මම මුලින්ම දැනගන්න කැමති මధుර ඔබේ පාසල් අධ්‍යාපනය සහ සංගීතයට ඔබ කොහොමද යොමු වුණේ කියලා. මම දන්න තරමින් ඔබ අලව ප්‍රදේශයේ හැදුන වැදුන කෙනෙක්.
ඔව් කමිල. මගේ පාසල තමයි කොරණෑගල මලිදේ විද්‍යාලය. මං හිතන්නේ මම සාමාන්‍ය පෙළ අදාළද තමයි මේ සංගීත විෂයට වැඩියෙන්ම ඇලෙමුතාවයක් දැක්කුවේ. මොකද සාමාන්‍ය පෙළ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා සහ විභාගයක් තියෙන නිසා ඒට සූදානම් වෙන්න තාක්කල් මං හිතන්නේ මම ප්‍රාථමික අධ්‍යාපනයේදී මම එතරම් සංගීත නැඹුරුතාවයක් දැක්කුවේ නැහැ. ඉතින් මගේ ටර්නින් පොයින්ට් එක තමයි සාමාන්‍ය පෙළ විභාගය. මං ඉතා විශිෂ්ට ලෙස සමත් වෙනවා. ඊට පස්සේ මම තෝරගන්නේ පෙරදිග සංගීතය තමයි උසස් පෙළ දක්වා හදාරන්න මම තෝරගන්නේ. ඉතින් උසස් පෙළ කරන කාලෙදි මම සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් මගේ පාසලට මම වරන් දෙනවා. එකක් තමයි එසන නිර්මාණ කියන තරංගය, අනිත් තරංගය තමයි ඒකල වාදන විවෘත. ඒ කියන්නේ වයස් සීමාවක් නැහැ. ගිටාර් වල බොක්ස් ගිටාර් කියන වාද්‍ය භාණ්ඩෙන් තමයි මම ඒ ජයග්‍රහණ වරන් දෙන්නේ. එතකොට හවයින් ගිටාර් කියන්නේ මගේ මම උපාධියට හදාරපු ඉන්ස්ට්‍රුමන්ට් එක. එතකොට ඒ කාලෙම අපි කාලවකවාන වෙනකොට 2012 මට මතක විදිහට ඒ කාල සීමාවේදී සමස්ත ලංකා තරංග වලට ඇතුළත් වෙලා තිබුණ නැත. එතකොට බොක්ස් ගිටාරකින් තමයි ශාස්ත්‍රීය වාදන ඉදිරිපත් කරේ. ඉතින් මම බොහොම අභිමානයෙන් කියනවා නිහතමානීව මම මගේ පාසලට ජයග්‍රහණ දෙකක් අරන් දීලා තිනවා. ඊට පස්සේ පාසල් කාලෙන් පසුව මම සම්බන්ධ වෙනවා නාද්‍රෝ කියන අවනද්ද භාණ්ඩ කියන පර්කෂන්ස් කියන වාද්‍ය වෘන්දයට. රගිතය තමයි ඒකේ නියමුව. ඉතින් ඔහු යටතේ මම විවිධ තාල වාද්‍ය භාණ්ඩ හදාරනවා, පුරුදු වුණ වෙනවා. ඊට පස්සේ 2013 වසරේ තමයි මම ඉස්සෙල්ලාම මගේ ප්‍රථම උපාධි සඳහා පිටත් වෙන්නේ ඉන්දියාව බලා. ඉතින් ඒ කාලේ තමයි මං හිතන්නේ මම අර මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක වන මෝහන් වීණා කියන සංගීත භාණ්ඩේ, දුර්ලභ සංගීත භාණ්ඩේ හදාරන්න මම පෙළඹෙන්නේ. ඒ දක්වා ගියාට පස්සේ 2013-2016 මගේ උපාධිය මම ඉවර කරලා ඊට පස්සේ පශ්චාත් උපාධිය සඳහා මම 2016 වසරේ ඇතුළත් වෙනවා. ඉතින් එහෙම තමයි මේ කතාව ගොඩනැගෙන්නේ.
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඔබ උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට යොමු වෙනවා. එහිදී ඔබ හින්දි භාෂාව පිළිබඳව ඉගෙන ගන්නවා. පසුව ඔබ ඉන්දියාවේ බාත් කණ්ඩේ ලක්නව විශ්වවිද්‍යාලයට යොමු වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඉන්දියාවේ අධ්‍යාපනය කළ කාලයේ ඔබ අධ්‍යක්ෂකීම් සමග.
ඔව්, ඇත්තටම මම ඉන්දියාවට යන්නේ 2013 වසරේ. මම උපාධිය සම්පූර්ණ කරන්නේ 2016 වසරේ තමයි මම උපාධිය සම්පූර්ණ කරන්නේ. ඉතින් අවුරුදු 3 කාල සීමාවේ ඉතින් කතානම් බොහොමයි කියන්න මං හිතන්නේ මේ වෙලාව වදි. ඒ තරම් අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඒ කියන්නේ අපි නිකන් කෙටි උදාහරණයක් කිව්වොත්, නිකන් අපි සරල උදාහරණයක්, නිකන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේ උයා පියා ගන්න එක. ඉතින් මම උයන්න පුරුදු නැත්. ඉතින් 2013 වසරේ ගිහිල්ලා තමයි මේ ඉස්සෙල්ලාම උයන්න බියන්න පුරුදු නැත්. ඉතින් සංගීත දීගෙන කියනවනම් නිකන් අපි කියන කරකෝල ඇතරියවයි කියලා අපි මේ කියනකොට කියන්නේ ඒ වගේ එකක් වුණා 2013 ඉස්සෙල්ලාම ඉන්දියාවට පය තියද්දි. ඉතින් ඒ අවුරුදු 3 කාල සීමාවේදී මගේ ජීවිතේ මම නොලබු අත්දැකීම් සංගීතමය අත්දැකීම් බොහොම ඇත්තිබුණා. මොකද එහි ඉන්න ගුරුවරු හරිම ආසයි අපි දේවල් අහනවට. ඒ කියන්නේ දැන් අපි ලංකාව ගත්තහම ගුරුවරු ගෙන් දෙයක් ඇහුවා මේක ටිකක් අර අපි නිකන් ඒක ගුරුවරයා තියෙන ගරුත්වයට එහා ගිහිල්ලා ඔහුව පිළිගන්න මට්ටමට අපි පත් වෙන්නේ නැණි. ඒ කියන්නේ ගුරුවරයා හිතනවනේ අපි මේ ළමයා ඕනවට වැඩිය ප්‍රශ්න අහනවා කියලා. එහෙම නෑ, මේ ඉන්දියාවේ ගුරුවරු හරිම ආසයි දේවල් අහනවනම් බොහොම කැමැත්තෙන් තමයි කියලා දෙන්නේ. අහන්න නැත්තම් සාමාන්‍ය විදිහට උගන්වනවා. ප්‍රශ්න අහනවනම් තමයි ගොඩාක්ම කැමති ගුරුවරු මේ ඉගෙන ගන්නවට. ඉතින් මම එක අත්දැකීමක් කියන්නම් මට වෙච්ච. මම බාත්කන් විශ්වවිද්‍යාලයනුත් තරග තියෙනවා. ඒ කියන්නේ ඉන්දියානුවන් සහ ශ්‍රී ලාංකිකයන් තව විදේශ රටවල ඉන්න කට්ටිය අතරේ තමයි ඔක්කොගම අතරේ තමයි තියෙන්නේ මේ තරංගේ. විවිධ තරංග අපි කියනකෝ තබ්ලා වලින් කම්පිටිෂන්, එතකොට සොරවාද්‍ය, ස්ට්‍රින් ඉන්ස්ට්‍රුමන්ට්ස්, බෝ ඉන්ස්ට්‍රුමන්ට්, එහෙම වෙන වෙනම කැටගරයිස් කරලා තියෙනවා. ඉතින් මම ගියේ පළවෙනි අවුරුද්දේ ඒකට මම මුහුණ දෙනවා. හැබැයි මට ප්ලේස් එකක් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මගේ එක්ස්පීරියන්ස් එක මදි. පළවෙනි අවුරුද්ද කියන්නේ මූලිකවම අපි හදාරන අපි සංගීතය පිළිබඳ මූලික දැනුම දෙන වර්ෂය. ඉතින් එහිදී මට උගන්න සාරංගි වාදක මම මතක් කරන්න ඕනේ, මේ දැන් ජීවතුන් අතර එතුමා නැහැ, විනෝද් මිශ්‍රා කියන සංගීතඥ සාරංගි වාදකේ. ඔහු මට කියනවා, ඔයා දුක් වෙන්න එපා, ඔයාට හොඳ ගමනක් තියෙනවා, කලබල නැතුව වාදනය කරන්න. ඊට පස්සේ මම කියනවා, මට වෙච්ච අඩුපාඩුවක් තමයි ගුරුතුමනි මේ කාලය මදි වෙච්චේ කියලා. එතකොට ඒ එතුමා කිව්ව එකක් අදටත් මට රැව් දෙනවා. මොකද මේ එතුමා හොඳ කීමනක් කිව්වදා. කිව්ව ඔයාට අවස්ථාවල් හම්බේ යෝන තනං. හැබැයි ඔයාට කාලේ කවුරුත් දෙන්නේ, කාලේ හරි සීමිතයි. කාලේ කියන්නේ හරි පරිස්සම් කරගන්න කියන ඒ ඕදන දුන්නා. ඉතින් ඒක මට අදටත් ඒක මා ලොකු අත්දැකීමක් මම ලැබපු.
මදුර, ඔබ සංගීත නිපුන් කියන සාතිකය ලබා ගන්නවා 2018 වර්ෂයේදී. ඒ ඉතාමත් අසීරු දෙයක්. මේන් පසු සංගීතය පිළිබඳව අධ්‍යාපන කටයුතු සඳහා ඔබ යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයකටද?
ඔව් කමිල, 2018 2019 වර්ෂයන්හි මම සංගීත නිපුන් විභාගයට පෙනී ඉඳලා විශේෂ සාමර්ථ්‍යයක් ලබා ගන්නවා. ඒක ටිකක් ඔබ කිව්වාගේ ටිකක් අසීරු කාර්යයක්. ඉතින් ඊට පස්සේ 2019 වර්ෂයේ මම ලංකාවට පැමිණලා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙලා මියුසික් තෙරපි, මෙඩිටේෂන් යන ආංශයන්හි මම වැඩ කටයුතු නිරත වෙනවා. ඉතින් ওই කාලේ තමයි කොරෝනා වෛරසය මුළු ලෝකෙම බැතින 2020 වර්ෂයේ. ඉතින් එහිදී අපි තරමක් පසුබෑමකට ලක් කරන නමුත් එය සෝම් තාක්ෂණයේ අපි ඒ පවත්තන්න තීරණය කරගෙන වැඩ කටයුතු කරන් ගියා. නමුත් අපි හිතූ විදිහට අපේ බලාපොරොත්තු වුණු විදිහට, මොකද සංගීතය කියන්නේ ප්‍රැක්ටිකල් විෂයක්, එය තියරි ඔස්සේ කිරීම ටිකක් අසීරුයි. කෙසේ වෙතත් අපි ජයගත්තා. ඉන් පසුව මම ගුරුහරකම් දුන්න සමස්ත ලංකා පාසල් තරංග, සමස්ත ලංකා ගායන වාදන තරංගවල ඉදිරිපත් වෙච්ච කට්ටියට ඉතින් ඒකත් මල් ලැබු ලොකු වාසනාවක්. මොකද දැනුම කියන එක අපි දෙන්න ඕනේ. දැනුම බෙදා හැරියොත් පමණයි අපිට අපේ තියෙන දක්ෂතාවය ඉස්මතු කරගන්න පුළුවන් වෙන්නේ. අපිට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද දැන් ඉන්න අපි කතාවට කියන්නේ මේ 2000න් පස්සේ කියලා. මොකද ඒ තරුණ පරම්පරාව යංග ජෙනරේෂන් අපි කියනවා ඒකට ඇල්ෆන්ට් ජෙනරේෂන් කියලා. ඉතින් ඔවුන් තුල තියෙන විශේෂ වූ හැකියාවල් අපි එයිම හැකියාවල් අඳුනගෙන ඔවුන්ට හරි මඟ අපි පෙන්නුවොත් අපිට වඩා ඉස්සරහන් ඔවුන්ට ගමනක් යන්න පුළුවන්. ඒ හරි මාර්ගය පෙන්නුවොත් ඉතින් මං හිතන්නේ ඒකත් මම සාර්ථක මේකට නිම කරලා තියෙන. මං හිතන්නේ ගෝලියෝ දැන්ට මං විශාල පිරිසක් බිහි කරලා තියෙනවා. මට ගානවදක නෑ ඇත්තටම ඒ තරම්. ඉතින් එහෙම තමයි ඉතින් මේ ගමන මෙතෙක් ආවේ.
මදුරා රෝභ කිව්වා වගේ කෙනෙකු තුළ තියෙන විශේෂ හැකියාවල් විශේෂ දක්ෂතාවයක් අඳුනාගෙන ඒවා එළියට අරගෙන මඟ පෙන්නුවොත් තමයි ඒ කෙනාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔබේ සංගීත ගමනේදී ඔබට මඟ පෙන්වූ ගුරුවරුන් ගැනත් ඔවුන්ගේ මඟ පෙන්වීම ඔබේ මේ සංගීත ගමනට බලපෑවේ කොහොමද යන්න පිළිබඳවත් අපි ටිකක් කතා කරමු.
ඔව් මේක ඉතාමත් බැරෑම ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. මොකද ගුරුවරු මට උගන්නපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් තෝරා බේරාගෙන කියනවද නැද්ද කියන එක ඉතාම ලොකු ප්‍රශ්නයක්. මම මෙහෙම කියන්න, ඉතින් මම ඉස්සෙල්ලාම සංගීතය හැදෑරුවේ අපේ මතක් කරන ආරියරත්න මහත්මයා, ඉතින් ආරියරත්න අයියා කියලා අපි කියන. ඊට පස්සේ එතනින් ගීපහම උපාලි සර්, උපාලි වීරරත්න, ඊට පස්සේ මලිත් අයියා, ඒ වගේම අපි දැන් ජීවතුන් අතරනේ නිමල් ජයකොඩි මහත්මයා, ඊට පස්සේ මට හමු වෙනවා නිශාත් හඳුනුපතින්න කියන ගුරුතුමන්ව. ඉතින් ඔහු හරහා තමයි ඉන්දියාවට යන්නේ. එතකොට ඉන්දියාවේදී මට හමු වෙනවා සුනිල් පෞවි සර්, මගේ ගුරුවරයා. එතකොට මගේ සාරංගි ගුරුවරයා විනෝද් මිස්සා සර්. එතකොට තම තමයි ගිටාර් ගුරුතුමියක් ඉන්න කමලා ශංකර්. ඉතින් එහෙම අර මේක ලොකු පරාසයක්. මම කියන්නේ මම හැම ගුරුවරයාගේම ගන්න තියෙන දේවල් ගන්න පුද්ගලෙක්. මොකද අපි දන්න දේවල් හරි ටිකයි තියෙන්නේ. ඉතින් ඒ නිහතමානීත්වයෙන් අපි යම් කිසි දැනුමක් ලබා ගන්නවා නම් හැම එක්කෙනාම ගුරුවරයෙක් විදිහට තමයි අපිට අපි දකින්නේ. ඒ වගේ මතක් කරන්නේ රකිත අයියා. මොකද මම ඉන්දියාවට යන්න පෙර ඔහුගෙන් ගුරුහරුකම් ලබා ගත්තා. ඉතින් ඒ වගේ ගොඩාක් ගුරුවරු මට උදව් කරලා තිනවා. කියන්නේ ඔවුන් මට උදව් කරන්නේ මම ඔවුන්ගෙන් උදව් ලබාගෙන තිනවා. මොකද කිසිම ගුරුවරේ කර අපි කියන්නේ අර පන්න උගන්නන්න ලෑස්ති නැහැ. හැබැයි මම නම් දැන් එහෙමයි මගේ උගන්නන මේ ශිෂ්‍යයන්ට මම මේ පන්න තමයි උගන්නන්නේ. මොකද ඔවුන්ට අර මේ කැච් කරගන්න තියෙන ප්‍රමාණය ටිකක් මදි හින්දා. ඉතින් මගේ කාලේ නම් මම තමයි හැම වෙලෙම රිසර්ච් එකක් විදිහට මේ හැම දේවල්ම ඉගෙන ගත්තේ. ඉතින් ගුරුවරු නම් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවට.
මීළඟට මතුර මම යොමු වෙන කැමති ඔබේ විශිෂ්ට වාදන ශිල්පියක් වන මෝහන් වීණා වාදනය සහ හවායින් ගිටාර් වාදනය පිළිබඳව අපිට කියන්නකෝ. මෙම සංගීත භාණ්ඩ දෙකෙහි ඉතිහාසය සහ ඔබ එම වාදනයන් සඳහා යොමු වුණේ කොහොමද කියලා.
ඔව් කමිල, ප්‍රථමයෙන්ම මම වාදනය කරන්න මගේ ශාස්ත්‍රීය උපාධිය හදාරන්න මම යන්නේ මෝහන් වීණා කියන සංගීත භාණ්ඩෙන්. පසුව තමයි මම සාරංගි කියන දුර්ලභ භාණ්ඩයට මගේ හිත යන්නේ. ඉතින් මේ දෙකම දුර්ලභ ගණයේ සංගීත භාණ්ඩ දෙකක්. එකක් ප්ලකින් ඉන්ස්ට්‍රුමන්ට්ස් තත්වාද්ද භාණ්ඩ, අනිත් එක තමයි බෝයින් ඉන්ස්ට්‍රුමන්ට් අලුවෙන් වාදනය කරන භාණ්ඩ. ඉතින් මං හිතන්නේ දැනට ඒ සංගීත භාණ්ඩ දෙකම වාදනය කරන පොත්ගොල හැර අඩුයි මම ඉන්දියාවිතලට දැන්ටනම් කවුරුත් නෑ වාදනය කරන්නේ ඉන්ස්ට්‍රමන්ට්ස් දෙකම ටිකක් අමාරු නිසා. ඉතිං දැන් මම සාස්වෙදී උපාධි හරන්න කොහොමත් හදාරන්නේ මෝහන් වින එහෙමත් ඉන්දිය ස්ලයිඩ් ගිටා කියන වාද්‍ය පාණ්ඩෙන්. එතකොට මට තව ඉන්ස්ට්‍රමන්ට් එකකින් තව රෙයා ඉන්ස්ට්‍රමන්ට් එකකට යන්න තියෙන කාල සීමාව අඩු වෙනවා. නමුත් මට තියෙන ආසාව නිසා මම අපේ ගුරුතුමන්ට කියලා සාරංගි වාද්‍ය පාණ්ඩයක් මම මිලට ගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මගේ ටර්නින් පොයින්ට් එකක් විදිහට ඒ සංගීත භාණ්ඩ දෙකම වාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කිව්වොත් අහසට පොළව වගේ ඒ සංගීත භාණ්ඩ දෙකේ තියෙන වෙනස්කම් එහෙකට එකක් කිසිසේත්ම සමාන නැති විදිහට තමයි ඒ සංගීත භාණ්ඩ දෙක හදලා තියෙන්නේ. ඉතින් ටිකක් අමාරු කර්තව්‍යයක්. නමුත් ඊට තියෙන ඇල්ම සහ එහි තියෙන නාදේ තියෙන මිහිරත්වය නිසාම මං ඒ සංගීත භාණ්ඩ දෙකම 100 පුහුණුවීම් වල නිරත වෙනවා.
ඇත්තටම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ආඩම්බර වෙන ඔබ වගේ කෙනෙක් අපේ ජාතිය නියෝජනය කරන ඔබ වගේ කෙනෙක් අපිට ඉන්න එක ගැන මොකද ඔබ කිව්ව විදිහට මේ වගේ සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් අය ලෝකේ ඉන්නේ කිහිප දෙනෙක් කියලා ඔබ කිව්වා. ඉතින් මේ සංගීත භාණ්ඩ ද්විත්වය දක්ෂ ලෙස වාදනය කිරීමේදී ඔබ මොන දුන් අභියෝග මොනවාද මధుර? ඒ වගේම ඔබ ශ්‍රී ලාංකීය සංගීතය වගේම ඉන්දියානු රාගධාරී සංගීතය සම්ප්‍රදායන් ආභාෂය ලබා ගන්නේ කොහොමද මෙම ශෛලීන් දෙක සමතුලිතව පවත්වා ගැනීම සඳහා?
ඔව්, මාහට පැන නැගුණු ප්‍රධානතම අභියෝගය තමයි මෝහන් වීණා කියන සංගීත භාණ්ඩය වාදනය වෙන්නේ ස්ටීල් ටෝන් බා කියන උපකරණයකින්. එතකොට සාරංගි කියන වාද්‍ය භාණ්ඩය වාදනය වෙන්නේ බෝයිහකින්, එහෙම නැත්නම් අලුවේ කියලා අපි කියනවා සිංහලෙන්. ඉතින් මේ සංගීත භාණ්ඩ දෙක කිසිසේත්ම සමානත්වයක් දක්වන්නේ නැහැ. ඒ නිසාම එය වාදනය කිරීම ටිකක් අසීරුයි. ඉතින් සාරංගි වාද්‍ය භාණ්ඩේ නම් ඇඟිලි කොණු වෙලා තුවාල වෙලා තමයි යථාර්ථයට පත් වෙන්නේ. මොකද නියමල කියන කොටසෙන් තමයි අපේ නියපොත්තර උඩ තියෙන හරි සෙන්සිටිව් කොටසක්. ඉතින් ඒ ඇඟිල්ල උඩ පැත්තේ නියමලෙන් තමයි වාදනය කරන්නේ. ඒක තමයි ටිකක් දුරට අභියෝගාත්මක විදිහට අනිත් පැත්තෙන් ගත්තොත් පේන්න තියෙන ලොකුම සාධකය.
පසුගිය සෙනසුරාදා දිනේ ඔබගේ පරිශනාත්මක සංගීත ප්‍රසංගයක් නවසීලන්තයේ පැවැත්තුණා. මමත් ඒ නැරඹීමට පැමිණියා. ඔබ ඉතාමත් මිහිරි ලෙස ඒ තත් ගුණට මුසු කළා. මට මැවුනේ ඇත්තටම ගුත්තිල ඇඳුරුතුමන් තම වීණාව වයන්නට ඇත්තේ ඒ විදිහට කියලා. ඉතින් අපි කතා කරමු මధుර ඔබේ ඒ සංගීත ප්‍රසංගය පිළිබඳව, එයට හේතුපාදක වූ ඔබේ තීසිස එක හිමත් නැත්නම් පරිශන නිබන්ධනය පිළිබඳව.
ඔව් කමිල, ඔබේ ප්‍රශ්නේ යොමු කර එක ගැන මා සතුටු වෙනවා. මොකද පසුගිය සතියේ අපේ වැඩසටහනේ ඔබත් හිටියා ඒ වෙලාවේ ඉවර්ණ ගම්ම. ඉතින් ඉවර්ණවා සමග මම හැම දෙනාට මගේ සහභාගී වෙච්ච ප්‍රේක්ෂකයන්ට මගේ පොත මම පිරිනැමුවා. ඉතින් ලෝකේ ප්‍රථම පොත මෝහන් වීණා පිළිබඳව පරීක්ෂණ ගන්ධයක් විදිහට ලියවිච්ච පොත. ඉතින් ඒ පොත අනුසාරයෙන් මම මගේ මීළඟ පීවර තමන් මම හිතුවා මේක කියන්නේ මේ නවසීලන්තයේ ජන්මූ වැඩසටහනේ ප්‍රථම වතාවට. තව මේක මං කාටවත් කියලා නැති එකක්. ඉතින් මේ ප්‍රථම වතාවට කියන්නේ ඊළඟ තීසීස් එක ඊළඟ පොතක් බවට මම පරිවර්තනය කරලා මේ සාරංගි සහ මෝහන් වීණා, එහෙම නැත්නම් මෝහන් වීණා සහ සාරංගි යන භාණ්ඩ දෙක කොහොමද ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහ පිළිබඳව මම පරීක්ෂණයක් කරනවා. ඉතින් ඒ පිළිබඳව තමයි මම වැඩිදුරට හදාරගෙන යන්නේ. මොකද මෙතනින් මම මේක නවත්තන්නේ, ඉදිරියටත් මම මේක කරනවා. මොකද අපි පොතක් ලියනවා කියන්නේ සෑහෙන ලොකු දෙයක්. මොකද මට ඒ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා, මගේ ප්‍රථම පොත මම ලියපු නිසා සාර්ථකව, එහි තියෙන යම් යම් මට බැරි වෙච්ච දේවල් අඩුපාඩුත් එක්ක ඉතාම හොඳ අත්දැකීමක් ලැබුවා. ඉතින් මං හිතන්නේ ඉදිරියටත් ඒ දැනුම කියන එක කමිල අපිට කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න අමාරු දෙයක්. මරණකම් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් මම විශ්වාස කරන විදිහට, ඉතින් දැනුම සොයන්න සෑම වෙලෙම හරි අප්ඩේට් එකකින් ඉන්නේ. අර එක තැනකදී කියනවා දැනුම සොයන්න කියන්නේ මොන හරි දෙයක්. අපි කියමුකෝ පුටුවක් හදන්න ඉගෙන ගන්න. එහෙම නැත්නම් අපි හිතමු වාහනයක් කැඩනවාම හදන්න ඉගෙන ගන්න. මොන කිසියම් මොදයක් ඉගෙන ගන්නවා කියන තැන ඉඳගෙන අපි ස්ටුඩන්ට් කියන ලෙවල් එකේ ඉන්න පුළුවන් නම්, අපි පොසිෂන් වෙන්න පුළුවන් නම් අපිට, එතන මං හිතන්නේ අපිට සෑහෙන ඔපචුනිටීස් ගොඩක් සහ හිතේ අපි කියන චකිතයක් වෙනවා. චකිතයක් නොමැතිව අපේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. හැම වෙලේම අපි අර දැනුම විපාසයෙන් ඉන්නවා කියලා අපි කියන්නේ ඒකට. ඉතින් එහෙම වුණහම හරි ලේසි ජීවිතේ ගලාගෙන යන්න.
ඔබ ඒ කියපු දෙයත් එක්ක මම එකඟ වෙනවා. දැනුම සොයන්න හැම වෙලාවෙම යාවත් කාලීන වෙනවා. එතකොට තමයි අලුතෙන් දෙයක් ලෝකෙට දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඉතින් අපි ගොඩක් ආඩම්බර වෙන මදුර. ඔබ වැනි කෙනෙක් අපිට ඉන්න එක ගැන, අපේ ජාතියට උරුම වෙච්ච සම්පතක් වෙච්ච එක ගැන. ඉතින් ඔබ නව ශ්‍රීලන්තේ පමණද මෙවැනි ප්‍රසංගයක් පැවැත්වුවේ, නැත්නම් වෙනත් රටවල් වලත් ඔබ ඒ සඳහා අවස්ථාවක් සලසගත්තද? කොහොමද ඔබට ලැබුණු ප්‍රතිචාර?
ඔව් කමිල, එක්සත් රාජධානියේදී මම මෝහන් වීණා කියන සංගීත භාණ්ඩෙන් යම් වැඩසටහන් කිහිපයක් කරා. නමුත් මෝහන් වීණා සාරංගි කියන භාණ්ඩ දෙකෙන්ම වැඩසටහනක් කරේ නව ශ්‍රීලන්තයේදී. ඉතින් එහිදී ලැබෙන ප්‍රතිචාර සහ මගේ තියෙන කිසියම් හැකියාවන් මිනිස් අතරට ගෙනියාම පිළිම මම නිතමානී සතුටු වෙනවා. ඉතින් ඊ ආරාත් මට නවම්බර් දෙකේ මම ලැබුණා. ලංකාවේදී නම් මම ඉන්සෝරස් දෙකෙන්ම වාදනය කරලා තියෙනවා ගොඩක් තැන්වලදී. නමුත් අර ලංකාවෙන් එපිට ඒක වාදනය කරද්දී ඒක අර කියාගන්න බැරි දෙයක් තියෙනවා ඒක ඇතුලේ. ඒ කියන්නේ මේ දේශගුණය ගොඩක් බලපහනවා සංගීත භාණ්ඩ වලට. එතන හඬ උත්පාදනය වෙන්න ඉතින් ඒ වගේ හේතු කාරණා ගොඩක් තියෙනවා. මොකද අපි ස්ට්‍රින් එකක් දැම්මොත් ස්ට්‍රින් එකක් යන්න තියෙන සම්භාවිතාව වැඩි, කැඩෙන්න තියෙන සම්භාවිතාව වැඩි පිටරටට ආපුවම. ඉතින් මොකද මේ එකොස්ටික් සංගීත භාණ්ඩනේ. එතකොට මෙහි ලී වෙනස්, එතකොට ලී ඇද වෙනවා දේශගුණයට. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් ඒවටත් එක්ක මොකද සාරංගි කියන වාද්‍ය භාණ්ඩේ හමකින් සහ ලීයක් තමයි සම්බන්ධලා තින්නේ. එහිදී දේශගුණයේ විශේෂයෙන්ම බලපානවා. ඉතින් ඒවත් එක්ක හැඩ ගැහුණු විදිහත් එක්ක ඉතින් මම සාර්ථක ප්‍රසංගයක් කරා කියලා හිතනවා.
ඔබගේ පියත් කලාවට සම්බන්ධ කෙනෙක්, අපි හැමෝම හොඳින් හඳුන්න කෙනෙක්. ඉතින් පියා ගැන අපි ටිකක් කතා කරමු.
ඔව් අනිවාර්යෙන්ම ඔහු ගැන මතක් කරන්න ඕනේ. මොකද ඔහු අර තමයි අපිට සංගීතයේ ගුරුවරකම් වෙන්නේ. ඔහු හිටපු වයම්පලත් සෞන්දර්ය අධ්‍යක්ෂක සමන් ගුණන්දන මහත්මයා. ඉතින් ඔහු වැඩිපුරම නාට්‍ය අංශයෙන් තමයි ජනතාව අතරට ගියේ කෝපිකඩේ ඔස්සේ. ඉතින් ඔහුගේ තියෙන හැකියාවල් සහ ඔහුගේ ගුරුවරයා තමයි බන්දුල විජේවීර කියන අග්‍රගන්නේ ගාන්ධාරවදය. ඉතින් ඒ ආභාෂයත් මම අරගෙන ඉස්සරහට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
අවසන් වශයෙන් මන්දර මම දැනගන්න කැමති ඉදිරියේදී ඔබේ සංගීත නිර්මාණ ප්‍රසංග හෝ පරිශ්‍රණ සම්බන්ධයෙන් ඇති සැලසුම් මොනවාද? ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින නමක සංගීත ශිල්පීන්ට දීමට ඇති පණිවිඩය මොකක්ද කියන එක ගැන.
ඔව් කමිල්, දැන්ටමත් මම මගේ නිවසේ නේවාසිකව මම පන්ති කිහිපයක් කරගෙන යනවා. ඒ කියන්නේ ඒක සාම්ප්‍රදායික පන්තියක් නෙමෙයි, අත්තනම අර ගුරු ශිෂ්‍ය පරම්පරා වගේ පොඩි කර්තව්‍යයක්. මොකද මේ රෙයා ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකක් අමාරුයි ඉගෙන ගන්න, ලේසිය ඉගෙන ගන්න ටිකක් අමාරුයි. මගේ නිවසේ නැවතිලා තමයි සමහර ශිෂ්‍යයන් ඉගෙන ගන්නේ. ඉතින් දැනුම මේ විදිහට තමයි මම ලබා දෙන්නේ හරියට මේ වැඩේ කරන්න ඕන නිසා. ඉතින් අර ඔබ ඇහුවා වගේ ලංකාවේ සිටින නමක සංගීතය පිළිබඳව හදාරන්නන්ට මොකක්ද දෙන්න ඕන උපදෙස් කියලා මම මෙහෙම කියන්න, මම කෙටි උදාහරණකින් කියන්නම්. මේක අපි කවුරුත් දන්න සංගීතඥයෙක් තමයි ප්‍රේමසිරි හේමදාස මහත්මයා. ඌ එකතරඟදී කියනවා, ඌගෙන් ප්‍රශ්නයක් අහනවා, ඔබ අහනවා වගේ මාධ්‍යවේදී කහන්නේ, කේමදාස මාස්ටර් සංගීතය කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ කේමදාස මාස්ටර් කියනවා ප්‍රැක්ටිස් කියලා. ඊට පස්සේ නැවතත් එහෙම පොරොකතනය කරන මහත්මයා අහනවා, මාස්ටර් මම ඇහුවේ සංගීතය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ දෙවනුවත් කේමදාස මාස්ටර් උත්තර දෙනවා ප්‍රැක්ටිස් කියලා. තුන්වෙනි පාරත් නිමිදක මහත්මයා අහනවා මොකද්ද සංගීතය කියන්නේ කියලා. ඊට පස්සේ ටිකක් සැරෙන් ඔය කියනවා ප්‍රැක්ටිස් 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 කියලා. ඒ කියන්නේ ඔහු කියන්නේ පුහුණු වීම තමයි සංගීතය කියන්නේ. පුහුණු වීමකින් තොර සංගීතයක් මේ ලෝකේ නෑ කියන එක තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක හරියටම හරි කියලා මම දකිනවා. ඒ කියන්නේ වෙන දේවල් ඔක්කොම ඒකට යටත්, පුහුණු වීම තුළින් තමයි අපේ ඩිසිප්ලින් එක සහ අපේ හික්මීම, අපි ගන්න තීරණ පිළිබඳ සියල්ල වෙනස් වෙන්නේ අපේ පුහුණු වීම තුළින්. ඉතින් පුහුණු වීම තමයි අංක එක, දෙකක් පුහුණු වීම, තුනක් පුහුණු වීම කියන මතේ තමයි මම ඉන්නේ. ඒ පුහුණු වීම කරද්දි අනිත් අපිට තියෙන වටපිටාවේ සියල්ලක්ම අපිට එකාසු වෙනවා. මං හිතන්නේ මගේ මතේ ඒකයි, වෙනස් මත තියෙන්න පුළුවන්. මොකද එහෙම තියෙන්න ඕනේ විවිධත්වයක් අපිට. මං හිතන්නේ ඒක හරි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ නවසීලන්තයේ සිටින මිනිසුන්, ඉතාමත් කාරුණික හදවත් තියෙන මිනිස්සු කොට්ටයසයක් ඉන්නේ. කියන්නේ හරිම අපි කියනවනම් ලව්ලි. එතකොට මේ වැඩසටහනට ආරාධනා කරපු අපේ මහත් මහත් පින්සහ ඔබතුමාට කමිල, ඉතින් මාහිතවත් ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ජන්මභූමි කියන වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඇත්තම ලාංකිකකම අපිට මේ අපි මේ ගව් ගානක් ඈත හිටියත්, ඈත රටක අපි ජීවත් වුණත්, නවසීලන්තය කියන රටේ, සුන්දර රටේ, අපිට ලාංකිකකම අමතක කරන්න බෑ කවදාවත්. ඒක තමයි නමින්ම දාලා තියෙන්නේ ජන්මභූමි කියලා. ඇත්තට මේක මටත් හරියටම දැනෙනවා. ඒක මටත් ඒක විඳ ගන්න පුළුවන්, මටත් ඒක ෆීල් වෙනවා. මේ ඒ නම ඇසෝසැනින්ම මමගේ රට මතක් වෙනවා. මට මතක් වෙන්නේ රත්නදීප ජන්මභූමි කියලා. ඉතින් අමරදීප සර්ගේ පින්කිත හෙළ රන්දිරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා කියන ඒ චිත්‍රරූපේම වෙනවා. ඉතින් යළිත් දවසක අපි හමුවෙමු නිසැකවම මේ වගේ කතා බහකින්. ගොඩක් ස්තුතියි හැමෝටම මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සහ මගේ තීසීස් එකේ වැඩසටහනට සම්බන්ධ වූ සියලු සෑම සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි මට දුන්න සපෝට් එකට. ඉතින් නැවතත් දවසක අපි හමුවෙමු. එතෙක් ඔබට සුභම සුබ දවසක්, සුභම සුභ අනාගතයක් වේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා මේ නව ශ්‍රීලන්තේ ජීවත් වෙන ශ්‍රී ලාංකීයන්ට.
ඉතාමත් ලෙන්ගතු වටිනා අඩහෝරාවක් ඔබ සමග දුඩමළු වුණා අපි. ඉතින් බොහොමත්ම ස්තුති මතුර ජනභූමි වැඩසටහන් සමග අද දිනේ අපිත් එක්ක එකතු වුණාට ඔබේ සංගීත දිවියට අපි සුබ පතනවා. ඉතින් සංගීත නිපුන් මතුර ගුණවර්ධනයන්ගේ සුමීරු අනුවාදනයකට අපි ඔබව රැගෙන යන්න දැන් සූදානම්.
හරහා අපි හැම දවසකම ඔබේ ජීවිතය ජය ගන්නට උපදෙස් ලබා දෙනවා. ඉතින් අද දවසේත් එලෙසින්ම ඔබ හට ජීවිතය ජය ගන්න කොහොමද කියලා කියා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. අපි හැම කෙනෙක්ම කැමති පොහොසත් වෙන්න, ධනවත් වෙන්න. හැබැයි සමහර අය ඉන්නවා කොච්චර උත්සාහ කළත් ඒ අයට පොහොසත් වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ ගැන හිත හිත ඇත්තම දුක් වෙන අවස්ථාවල් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද ඒකට හේතුව? ඒ අය මොනවද කරන්න ඕනේ? ඉතින් ඔන්න ඔය හැම දෙයක් ගැනම කතා කරන්න අදත් අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගත සිල්වා මහතාව. අමින්ත, පොදුවේ ගත්තහම මේ මාතෘකාව බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඇයි ගොඩක් අය උත්සාහ කළත් පොහොසත් නොවෙන්නේ කියන එක. ඉතින් අපි ඒ පිළිබඳව කතා බහ කරමු.
සුබ දවසක් ඔබ සීලු දෙනාටම. ආයිත් ඉතින් අපි ලංකාවේ ඉඳලා නවසීලන්තයේ අපේ ශ්‍රී ලාංකික ශ්‍රාවක මිතුරු මිතුරියන් වෙනුවෙන් ධනාත්මක දේවල් ටිකක් අදත් ගේනවා. ඉතින් අපිට අද යෝජනාවක් ආවා නවසීලන්තයෙන් මෙන්න මේ වගේ එකක්. මේ බොහෝ මිනිසුන් කවදාවත් පොහොසත් වෙන්නේ නැත්තේ ඇයි කියලා. දැන් මේ යෝජනාව ආපු ගමන් මම ටිකක් බය වුණා. මොකද අපි වැඩසටහන් කරන්නේ ලංකාවේ තියෙන පරිසරය සහ ලංකාවේ මිනිස්සුන් නිසා. මේක කොහොමද මේ කන්සෙප්ට් එක නවසීලන්ත ගැන මම දන්නේ නැතුව කොහොමද නවසීලන්තෙට ආවේනික විදිහට කතා කරන්න කියලා. ඉතින් නමුත් මට ලැබිච්ච පණිවිඩය තමයි නවසීලන්තේ හිටියත් අපේ මිනිස්සු තාමත් ලංකාවේ විදිහට තමයි පුරුදු පුහුණු වෙලා වැඩ කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයේ කන්ෆිඩෙන්ස් එක අරගෙන නිරෝෂලගේ අපි හිතුවා චූටි කරුණු ටිකක් කතා කරන්න කියලා. දැන් මෙතනදී කාරණා දෙකක් තියෙනවා, මේ පොහොසතා සහ ධනවතා කියලා. ඇත්තටම මේ අපි කතා කරන්නේ පොහොසත් කෙනා ගැන. දැන් ධනවතා කියලා කියන්නේ, පොහොසතා කියලා කියන්නේ ගොඩක් සල්ලි තියෙනවා, රිච් පර්සන් කියන එක. හැබැයි මේ වෙල්ති පර්සන් කියලා කියන්නේ ආට සල්ලි වගේම කාලේ තියෙනවා කියන එක. ඒක තමයි ධනවතා. අපි දැන් අපි කතා කරන්නේ සල්ලි තියෙන මිනිස්සෙක් අපිට මේ සල්ලි නැති වුණේ ඇයි කියන කාරණේ ගැන තමයි කතා කරන්නේ. එතකොට පළවෙනි එක තමයි මේ අපි කරන ජොබ් එක. අපි ගොඩක් වෙලාවට මේ ෆ්ලෝ එකත් එක්ක, කියන්නේ සමාජයේ දිහා බලලා නැත්නම් දෙමව්පියන්ගේ කැමැත්ත මත පදනම් වෙලා තමයි යන්නේ. අපි අද ලෝකේ ගොඩක් වෙනස් වෙලා. අපිට එතකොට එතනදී සිද්ධ වෙනවා මේ හොඳ අර අපි ඉන්න බොක්ස් එකෙන් එළියට ඇවිල්ලා ගොඩක් දේවල් කරන්නට කියලා. ඊළඟට දෙවෙනි එක අපි හිතනවා මේ 9-to-5 ජොබ් එක කරන එක තමයි එකම මාර්ගය. හැබැයි ඉතින් ඒක 80 ගණන් වල 90 ගණන් වල එහෙම එකක් තිබුණා තමයි. හැබැයි දැන් එහෙම බෑ නේද? අපිට අනිවාර්යයෙන්ම තමන් කරන රස්සාවට අනුව, ඔබට හොඳටම දැනිලත් ඇති, ලංකාවේ ඉඳලා ඇවිල්ලා වැඩ කරනකොට රස්සා දෙකක් තුනක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අර අපේ ඉන්න සඳුළු තලයෙන් චුට්ටක් පහින්. ඊළඟට මේ තුන්වෙනි කාරණයක් තියෙනවා, ඉපෙයීම වෙනුවට ඉතුරුම් කෙරෙහි අවධානය යොමු කිරීම. දැන් සල්ලි ගොඩක් වෙලාවට මේ උපයන්නේ නැතුව ඉතුරු කරනවා කියන අර මට්ට කුණ්ඩලීගේ සිටුවේෂන් එකට අපි යන්න හදනවා. එහෙම කරන්න එපා. අපි ඉතුරු කරන දේ අපි හම්බ කරන දේ හැම ආගමකම කියනවා වගේ ලොකු ගණන් අපි 10%ක් වගේ සමතර 20%ක් වගේ ප්‍රමාණයක් අපිට අයින් කරගන්න පුළුවන් වුණොත් ඒක වටිනවා. හැබැයි දැන් කවුරුරි කියන්න පුළුවන් මගේ ආදායමෙන් එකපාරට 20%ක් අයින් කරන්න බැහැනේ කියලා. මේ 20% අයින් කරනවා කියලා කියන්නේ අපි හිතමු ඉන්ෂුරන්ස් එකකට ඕගොල්ලෝ යම් කිසි මුදලක් යොදනවා කියන්නේ. ඒකත් මේ 20% ඇතුලේ තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ අනාගතයේදී පෙන්ෂන් එකක් බලාපොරොත්තුෙන් මොකක් හරි ආයතනයකට සල්ලි තැම්පත් කරනවා නම් ඒකත් මේ 20% ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ කවදා හරි දවසක අනාගතයේදී මොකක් හරි ඉමර්ජන්සි එකකදී හදිසි දෙකකදී ගන්න තමයි මේ 20% තියෙන්නේ. ඉතින් ඒක අයින් කරලා තියාගන්න කියලා කියනවා. ඊළඟට හතරවෙනි කාරණයක් කියනවා, කොයි වෙලාවෙත් එක්ස්කියුසස් දෙනවා. අයියෝ මේක කරන්න බැරි වුණා, අරක වුණා, මේක වුණා. බලන්න මං හිතන්නේ ඒ රටේ ඉන්න සමහර ජාතිකයන්, මං ජාතිකයන්ගේ නම් කියන්නේ, ඒගොල්ලෝ කොච්චර කඩිසරද කියලා හොයලා බලන්න. අපි හොඳයි, අපේ ඇජිලිටි එක හොඳයි, අපි වැඩ කරනවා. නමුත් අනිත් ජාතීන් එක්ක බලන්න, පිටරටට ගියාට පස්සේ සංසන්දනය කරලා බලන්න. ඊළඟට කියනවා මේ ධනවතුන් වාසනාවන්තයි කියලා උපකල්පනය කරන්න. ඔව්, විදි ලොතරැයියක් ඇදුනොත් නම් එකපාරටම සල්ලි තියෙනවා. නමුත් එහෙම නෙමේ, ධනවන්තයෝ වෙලා තියෙන්නේ, ධනවත්තු වෙලා තියෙන්නේ තමන්ගේ සල්ලි සහ කාලය කියන එක හරියට කළමනාකරණය කිරීමෙන්.
ඊළඟ කාරණයක් කියනවා මේ අපි අපි ගොඩක් කලකට පුරුදු වෙලා තියෙන අසාර්ථක පුද්ගලයන්ගෙන් තමයි උපදෙස් ගන්න. එහෙම කරන්න එපා. ඒගොල්ලෝගෙන් අත්දැකීම් ගන්න. හැබැයි ඔබ ඔබගේ ජයග්‍රාහී මාවත තීරණය කරනකොට ඔබට සිද්ධ වෙනවා සාර්ථක පුද්ගලයන්ගේ ඒ සාර්ථකත්වය කොහොමද ලබා කරත්තේ කියන දේ ගැන ස්ටඩි කරන්න. කළේ ඇඳුම ඔබට පුළුවන් විදිහට ඇඳ ගන්න. අනිතක තව වැරද්දක් අපි කරනවා මේ සාර්ථක පුද්ගලයාගේ ඇඳුම ඒ පිටින් වඳින්න හදනවා. හිතන්නකෝ එයාගේ වේස්ට් එක 40යි, ඔයාගේ වේස්ට් එක 28යි නම් ජබොක් ගාලා කලිසම බිමට වැදිනවනේ. ඉතින් එහෙම වෙන්න බෑ. ඒ නිසා you have to change your mindset. එතන මනස හදා ගන්න, වේස්ට් එක හදා ගන්න, ඒ වගේම මේ කරන්න තියෙන දේවල් ටික plan out කර ගන්න. ඊළඟට කියනවා මේ අපි ආයෝජනය කරන්න අපහසුයි. ආයෝජනය කරන්නේ නැති එක. දැන් ගොඩක් වෙලාවට අපේ තියෙන අපි concept එකක් තියෙනවා මේම. First you have to earn, then save and invest. ඒ කියන්නේ අපි මුලින්ම සල්ලි ටිකක් හොයාගෙන උපයාගෙන ඊට පස්සේ ඒකෙන් යම් කිසි මුදලක් ඉතුරු කරගෙන තමයි ආයෝජනය කරන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ හම්බ කරගෙන ටංකාලා ගිහිල්ලා ඉවල කොහේ හරි තැනක ඉන්වෙස්ට් කරන්න බලනවා. ඉතින් ඒක ඵලදායි නැහැ කියන එක තමයි යෝජනාවක් විදියට කරන්නේ. ඊළඟට මේ අපේ කිසිම මූල්‍ය ඉලක්කයක් තියාගන්න. එතන අපේ ඇත්තටම ටාගට් එකක් තියෙනවානේ ෆයිනෑන්ෂියල් ස්ටැබිලිටි කියන එක. මම කොතනද යන්නේ? ඒක අවුරුදු 20කින් වෙන්න පුළුවන් කඩා ගන්න. 10ට 5ට 1ට 2ට මාසෙට දවසෙට මේක කඩා ගන්න. එතකොට මූල්‍ය ඉලක්කයක් තියෙන්න ඕනේ. ෆයිනෑන්ෂියල් ටාගට් එකක් තියෙන්න ඕනේ. ඊළඟට කරන ලොකු වැරද්දක් තමයි අපේ ලංකාවේ කට්ටිය කොයි ලෝකෙ ගියත් හම්බ කරනවට වඩා වියදම් කරනවා. ඒක කරන්න එපා අපේ ආදරණීය මිතුරු මිතුරියනි. මොකද ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන්නේ ලංකාව, ඒ කියන්නේ ලංකාවට වඩා සතුරුදායක දෙයක් කරන්න ඒ රටට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ හැම උපයන හැම ඩොලරයකටම වග කියන්න සහ වග වෙන්න. Accountability එක හරි important. එකයි වග වෙනවා කියලා කියන්නේ. ඊළඟට කාරණයක් තියෙනවා අලුත් දේවල් අපි අලුත් concepts අපි ඉගෙන ගන්නේ නැහැ. අලුත් concepts කියලා කියන්නේ ඉඳගෙන දැන් ලෝකේ ඉස්සරහට යනකොට දැන් AI එක ඇවිල්ලා තියෙනවා. දැන් මම professional trainer කෙනෙක් විදියට මම ගොඩක් වෙලාවට කරන්නේ මගේ එළියම මම draft කරලා මම AI එකට දානවා. එතකොට ඇත්තටම ඒක තමයි වටින්නේ. දැන් එහෙම කරා කියලා මම AI කියන document එක එහෙමම blindly මම යවන්නේ නැහැ. මම අයිත් එක දිහා බලනවා. ඔන්නතන තමයි අපේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ තේ නිසා අපි ගොඩක් වෙලාවට අපි copy කරන්න ගොඩක් කැමතියි. දැන් ජපානයේ ඇත්තටම ලෝකේ හොඳම ඔරලෝසුව වෙලා තියෙන මිලාදික ඔරලෝසුව ස්විස්සලන්තේ. හොඳම ඔරලෝසුව ජපානයේ. ජපාන මොකද කරේ? ස්විස්සලන්තයට ගිහින් ඉවරලා ජපානයේට අරගෙන ආවා මේ ටෙක්නොලොජි. අරන් ඉවරලා තමයි එතකොට ඒගොල්ලෝ ඒක ගෙනල්ලා තාක්ෂණය ඒගොල්ලන්ට ඕන විදිහට හදාගත්තා. ඊළඟ කාරණයක් තියෙනවා මේ self discipline කියන එක හරි වැදගත්. ඒ නිසා මම අර මුලින්ම කිව්වෙත් ඒක තමයි don't go with the flow. දෙමව්පියෝ කියන විදිහට, සමාජය කියන විදිහට, මගේ යාළුවා කියන විදිහට, මගේ සහෝදරයා සහෝදරී විදිහට, මගේ අයියා අක්කා වගේ නැතුව discipline එකක් අපි හදාගෙන වැඩ කරන්න කියන කතාව තමයි තියෙන්නේ. දැන් අපි බලමු බලන්න මේ කියන කාරණා ටික කරනකොට අපිට තියෙනවානේ පැය 24ක් කියලා. එතකොට මේ පැය 24 අපි සාමාන්‍ය මේක බටහිර විද්‍යාවේ කියනවා මේ මේ වෙලාව 8යි 8යි 8ට බෙදා ගන්න කියලා. ඒ කියන්නේ පැය 8ක් නිදා ගන්න, පැය 8ක් වැඩ කරන්න සහ පැය 8ක් රෙස්ට් එකක් ගන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට දැන් ওই රටේ ඔබ ඉන්නකොට ඔබට පැය 8ක් වැඩ කරන්න නෙමෙයි පැය 12ක් විතර වැඩ කරොත් චුට්ටක් කල්පනා කරන්න. එතකොට ඔබ පැය 12ක් වැඩ කරනවා, පැය 8ක් ඔබ නිදිය ගන්නවා. එතකොට 8යි 12යි 20යි. එතකොට ඔබට තව හිතනවා පැය 4ක් තියෙනවා. මේ පැය 4න් ඔබ ඔබගේ අනාගත දියුණුව වෙනුවෙන් පැය කීයක් මිඩංගු කරනවා. ඒ නිසා අපිට ආදරේ ඉන්න මේ කතා කරන අපිට යම් කිසි ගෞරවයක් තියෙනවා. අද ඉඳලා පැයක් ඔබගේ නොලෙජ් එක එන්හන්ස් කරගන්න, නොලෙජ් එක හදා ගන්න, අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න යන්න. එතකොට අපි කියනවානේ මේ ඇවිද්දොත් තමයි අපිට ලබා ගන්න පුළුවන්. තව කතාවක් තියෙනවානේ කන්ද අපි ළඟට එන්නේ නැහැ, කන්ද අපි ළඟට යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපි ඒක කරන්න අපි සූදානම් වෙලා ඉස්සරහට යන්න. දැන් ගොඩක් වෙලාවට මේ අපි හිතනවා දැන් අපි කරන දේවල් ෆේල් වෙනවා. ද ෆේල් කියන එකේදී අපි කියන්නේ වෙන ෆස්ට්, F කියන්නේ ෆස්ට්, A කියන්නේ attempt, I කියන්නේ in, අන්තිමේක ලර්නින් එල්. එතකොට එකෙන් කියන්නේ ඔබගේ පළවෙනි උත්සාහය තමයි ඉගෙනීමට තියෙන උත්සාහය ෆේල් කියලා කියන්නේ. ඒ නිසා බොහොම ආදරයෙන් ගෞරවයෙන් අදත් ලංකාවේ ඉඳලා අපේ සහෝදර අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් බොහොම ආදරයෙන් ලෙංගතු කමෙන් ඉල්ලා සිටිනවා මේ කිව කාරණා ටික ඔබට ගැළපෙන විදියට එහෙට මෙහෙට කරලා දැන් මම කිව්ව විදිහටම කරන්න බෑනේ නේද මට ඔබට රෙදි ටික දෙන්න පුළුවන් බොත්තම් ටික දෙන්න පුළුවන් ඊළඟ නූල් ටික දෙන්න පුළුවන් සිප් එක දෙන්න පුළුවන් ඊට පස්සේ ඔබට ඕන විදිහට තමයි ඔබගේ මෙෂර්මන්ට් එකට අනුව තමයි මේ කලිසම හරි ෂර්ට් එක හරි මහගන්නේ ඉතින් ඒ නිසා බොහොම ආදරෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නිෂ්පාදක මණ්ඩලයට ස්තුති කරනවා තව දවසක හම්බ වෙමු ඒ නිසා මතක තියාගන්න අපිට පුළුවන් පොහොසත් වෙන්න මයින්ඩ්සෙට් එක චේන්ජ් කරන්න සතිමත් වෙලා අපි අපේ ජීවිතේ දිනමු ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා
බොහොම ස්තුතියි අමින්ත අපගේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා අදත් ජීවිතයට එකතු කරගන්න වැදගත් කරුණු පිළිබඳව අපිට කියා දුන්නට. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට එකතු වුණේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා. අද දිනට සමුගන්න වෙලා වැවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඉන්නම් ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
Connecting your community. Planet FM on planetaudio.org.nz.
Auckland Council has a goal of zero waste to landfill by 2040. That means recycling, composting, reusing and repurposing materials. Here's another zero waste tip on Planet FM. Think before you buy. See if there's a second-hand option available that would suit your needs. Make meal plans and stick to shopping lists. The advice is avoid, reduce, repair, reuse, recycle in that order. Always remember, every small action makes a difference. A total of 147,000 tons was saved from landfill services in 2024. Find out all the info at wastenothing.co.nz.
Would you like to know more about your own self, your surroundings, and the universe? Are you interested in becoming the master of your own future? Tune into 104.6 Planet FM every Monday to Friday from 1:35 p.m. and listen to Radio Buddhist Youth Association Chinese broadcast. Also, if you're interested in Buddhism, there are books in both Chinese and English, free. Please write to us at The Buddhist Youth Association, P.O. Box 82146, Highland Park, Harwick. Take charge and don't miss this great opportunity.
Janmabhoomi, Iksat Sri Lanka Sangamin. Lopura Visiri Sitna, Sri Lanki Kasanange, Rasavindini Sandha, Maubime Kali Namenma, Aitihasika Toraturu, Rasabar Gita, ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි මුසුවන රසමාංජසාව. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකියි. Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් Janmabhoomi.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
I like and love Auckland because it's very green and it's very natural. I live here from the last long time, so I love it.
Loving Auckland.
I just love our community, but I love Auckland for its buzz.
I love Auckland for its buzz.
It's a playground out there.
The thing that I really like is the cultural diversity, the many languages, the enrichment through all the different cultures, faiths. I think that's fascinating.
104.6 Planet FM, our diverse city.